You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
ඔස්ට්‍රලියාවේ තවමත් අපි ගෙවන්නේ ශීතකාලයේ. ශීතකාලය ගැන කතා බහ කරද්දී විශේෂයෙන්ම මේ වැඩිපුර බොහෝ පිරිස් අසනීප තත්ත්වයෙන් පසුවන කාලයක් බවට පත් වෙලා තිනවා. මොකද විෂ බීජ පැතිරීම වඩාත් ඉහළ මට්ටමින් මේ ශීතකාලයේදී සිද්ධ වෙන නිසා. ඉතින් ළමයින් පිළිබඳව කතා බහ කරද්දී විශේෂයෙන්ම මේ ළමා සුරකු මධ්‍යස්ථානවලදී ළමුන් අතර විෂ බීජ පැතිරියාම විශාල වශයෙන්ම මේ ශීතකාලයේදී සිද්ධ වෙනවා. ඒ නිසාම අපි හිතුවා මේ පිළිබඳව කතා බහ කරන්න. ළමා සුරකු මධ්‍යස්ථානවලදී ළමුන් අතර විෂ බීජ පැතිරෙන ක්‍රම සහ විෂබීජ පැතිරීම වලක්වාගත හැකි ක්‍රම මොනවද, ඒ පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ මොනාකාරයෙන්ද කියන කාරණා පිළිබඳව කතා බහ කරන්න අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර ළමා සුරකුම් කළමනාකරණයක් සහ සම්බන්ධීකාරකවරියක් විදිහට කටයුතු කරන මෙනාෂා පෙරේරා මහත්මියව අයිබෝන් සුබෝදසනක් මෙනාෂා.
සුබෝදසනක් මදුර.
ඔව් මෙනාෂා, අපි මුලින්ම කතා බහ කරමු මේ ගෙවිගෙන යන ශීතකාලයේදී ළමා සුරකුම් මධ්‍යස්ථානවල සිටින ළමුන්ට බහුලවම වැළඳිය හැකි රෝගාබාධ මොනවද කියලා.
ඔව් මේ ශීතකාලේ තමයි වැඩිපුරම ළමයි අසනීප වෙන කාලේ වෙන්නේ. මේ කාලෙදී අපිට වැඩිපුරම දකින්න ලැබෙන රෝග තමයි සාමාන්‍ය උණසා හෙම්බිරිස්සාව, කැස්ස. ඊට අමතරව දැන් මේ අවුරුද්දේ වැඩිහරයක්ම පවතින දෙයක් තමයි ඉන්ෆ්ලුවෙන්සා රෝගය. ඊට අමතරව හෑන්ඩ් ෆුට් ඇන්ඩ් මවුත් ඩිසීස් එකයි, චිකන් පොක්ස් එකයි. මේවා තමයි අපිට දවස ගානේ දකින්න පුළුවන් දේවල් මේ කාලේ.
ඔව් දැන් විනාශ, දැන් ළමා සුරකු මධ්‍යස්ථානය තුලදී යම් ළමයෙකු හට රෝගී තත්ත්වයක් පෙන්නුම් කළහොත් අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද?
පියවර කියන ගත්තොත් මදුර අපිට මෙහෙමයි, ළමෙක් උදේ අපිට බාර දෙන වෙලාවේදී ළමයාගේ තියෙන හැසිරීම ඒවා ඔක්කොමත් එක්ක අපි ළමයාව ඔබ්සර්ව් කරනවා. දවස පුරා අපි ගාව ළමයා ඉන්නකොට යම් කිසි වෙනසක් අපිට දැනෙනොත්, ළමයා සෙල්ලම් කරන විදිය හෝ ළමයා කන බොන විදිහේ, ළමයා අනිත් ළමයි එක්ක හැසිරෙන විදිහ අපි ඒ ළමයාව වැඩිපුර ඔබ්සර්ව් කරනවා දවස පුරා. අපිට නිකන් හරි දැනෙච්ච ගමන් ළමයා ටිකක් හරි වෙනස් කියලා ප්‍රධානම දේ තමයි අපි ළමයාගේ ටෙම්පරේචර් එක බලන එක. නිකන් හරි 38.1ක් හරි වැඩිපුර ගිහිල්ලා තිබුණොත් අපි පුළුවන් ඉක්මනට දෙමව්පියන්ව දැනුවත් කරලා තවත් විස්තර ගන්න බලනවා, මොනවා හරි දෙයක් අපි නොදැනුවත්ව ළමයාට සිද්ධ වුණාද, ගෙදරදී එහෙම නැත්නම් ළමයා අසනීප භාවයක් පෙන්නුවද, පෙන්නුම් කරාද කියන එක. උණ තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැත්නම් අපි අම්මා කෙනෙක් එකපාරටම කලබල කරන්නේ නැහැ මේ දුරකථන ඇමතුමක් දීලා ළමයා අසනීපයි කියන එක. නමුත් අපි වාර්තාවක් ගොනු කරනවා උදේ ඉඳන් වෙලාව ලියාගෙන, ළමයා මොන වෙලාවේදීද අසාමාන්‍ය විදිහට මොනයම් හෝ සාමාන්‍ය තත්ත්වයකින් තොරව ළමයා හැසිරුනේ කියලා. ඒ උදාහරණයකට ගත්තොත් ළමයාගේ නොනවතින කැස්ස, එහෙම නැත්නම් වමනය, ඩයරියා, ළමයාගේ ඇඟේ රෑෂ් එකක් මොනා හරි තියෙනවද, එහෙමත් නැත්නම් නොනවත්වා ළමයා අඬනවද, එහෙම දේවල්. එතකොට අපිට තේරුණොත් පැයක් දෙකක් ඇතුළත මේ හැම දෙයක්ම වැඩි වෙමින් පවතිනවා කියලා අපි දෙමව්පියන්ව පුළුවන් තරම් ඉක්මනට දැනුවත් කරනවා. ඇවිල්ලා ළමයව මේ දොස්තර කෙනෙක්ට පෙන්වන්න, එහෙම නැත්නම් ළමයව ගෙදර තියාගෙන පැය 24ක් ඔබ්සර්ව් කරන්න මොකද්ද වෙන්නේ ළමයට කියන එක කියන සම්බන්ධයෙන්.
ඔව් ඒ විදිහට රෝගී වෙච්ච ළමයෙක් සුව වෙලා නැවත ළමා සුරකු මධ්‍යස්ථානය වෙත එවීමට සූදානම් වීමේදී දෙමාපියන් විසින් සැලකිලිමත් විය යුතු කරුණු සහ විශේෂයෙන්ම ළමා සුරකු මධ්‍යස්ථාන පාර්ශවයෙන් අනුගමනය කරන පියවර පිළිබඳව අපි කතා බහ කළොත්.
ඔව් මදුර, ප්‍රධානයෙන්ම අම්මල දැනුවත් වෙන්න ඕන දෙයක් තමයි, අම්මල නොකරන දෙයක් තමයි හිතන්නේ නැහැ ළමයා සම්පූර්ණයෙන්ම සුව වෙලාද නැද්ද කියන එක. සමහර ලෙඩ තියෙනවා අපි දැනුවත් කරනවා අපේ පොලිසීස් වලට අනුව, එහෙම නැත්නම් අපිට ගවර්න්මන්ට් එකෙන් දීලා තියෙන රෙගුලේෂන්ස් වලට අනුව. යම් කිසි රෝගී තත්ත්වයක් ඇති වුවහොත් දරුවා කොච්චර කාලයක් නිවසේ රැඳී සිටින්න ඕනේද කියන එක. උදාහරණයකට ගත්තොත් චිකන් පොක්ස් වගේ වැළඳුනොත් දරුවා දවස් 7ක් චයිල්ඩ් කෙයා එන්න බෑ. ඊට අමතරව ඉන්ෆ්ලුවෙන්ස හැදුනොත් මේ දවස්වල සමහර ළමයින්ව දැනුවත් කරනවා දොස්තර, මාසයක් දරුවොත් සමග කිසිම විදිහකින් ගැටීමක් ඇති වෙන්න බෑයි කියලා. ඒ වගේ දොස්තර කියන විදිහටම ඒක දෙමව්පිය අනුගමනය කරාද කියන එක දෙමව්පිය විසින් හිතන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. ඊට අමතරව අම්මා විදිහට හෝ තාත්තා විදිහට ඕ දරුවා බලා ගන්නා කෙනා විදිහට හැමතිස්සෙම හිතන්න ඕනේ, මගේ ළමයාට පුළුවන්ද, ශක්තියක් තියෙනවද, අද දවසේදී මම ළමයාව දැම්මොත් මේ පැය ප්‍රමාණය දරුවා ළමා සුරකම් මධ්‍යස්ථානයේ සෙල්ලම් කරමින් ඉන්න කියන එක. ළමයා ඒ තරම් දුරට ඉමුනයිස් වෙලාද ඉන්නේ කියන එක අසනීපෙන් පස්සේ. ඊට අමතරව හිතන්න ඕනේ ළමයා ඒ පැය ගානේ ඉන්නවත් එක්කම ළමයා රැක බලා ගන්න අයට අනිත් ළමයින්ට අසාධාරණයක් නොවන විදිහට මේ ළමයා බලා ගන්න පුළුවන්ද කියන එක. අම්මා දරුවාට අද උණ නැහැයි කියලා කිව්වට දවසේම අඬන ළමෙක් නම් ඒක එඩියුකේටර් කෙනෙක් වශයෙන් හිතනකොට හරි අමාරුයි. දවසම අඬන ළමෙක්ව ළමයා අඬන්න දීලා බලන් ඉඳත් බෑ අපිට. නමුත් අපේ නීති රෙගුලාසි වලට අනුව ළමයා වඩාගෙන ඉඳත් බෑ මුළු දවසම. එතකොට ළමයාට මේක කරන්න පුළුවන්ද, එහෙම නැත්නම් ළමයා බලා ගන්න කෙනාට මේක කරන්න පුළුවන්ද කියන එකත් හිතන්න ඕනේ පොඩ්ඩක්. එහෙමත් නැත්නම් යම් මේ දොස්තර දැනුම් දීලා තියෙන විදිහට මේ ළමයා හරියටම රිකව වෙලාද. මොකද නැත්තම් මගේ ළමයාගෙන් මේක තව ළමෙට බෝ වෙන්න තියෙන හැකියාව වැඩි නිසා ඒ තාක් දුරටම මගේ ළමයා රිකව වෙලාද කියන එකත් ප්‍රධාන වශයෙන්ම හිතන්න ඕනේ. එතකොට එඩියුකේටර් කෙනෙක් විදිහට, එහෙම නැත්තම් ළමා සුරකින් මධ්‍යස්ථානයේ සිටින්නන් විදිහට අපි බලන්න ඕනේ අපේ තියෙන නීති රෙගුලාසි වලට අනුවත් ළමයා නිවසේ රැඳී සිටලා තියෙනවද, එහෙමත් නැත්තම් ළමයාට අපි ප්‍රධාන වශයෙන්ම කියනවා බෝ වෙන රෝගයක් වැළඳී සිටියේ නම් ළමයා එන්න ඕනේ මෙඩිකල් සර්ටිෆිකේට් එකක් එක්ක තමයි ආපහු ළමා සුරකින් මධ්‍යස්ථානයට. මෙඩිකල් සර්ටිෆිකේට් එකක් නැතුව අපිට බාර ගන්න බැහැ. මොකද මොන යම් හෝ අවස්ථාවකදී තව ළමෙක්ට මේක බෝ වුණොත් අපි බැඳිලා සිටිනවා දෙමෝපියන්ට කියන්න මේ ඒකට කලින් හිටපු ළමයා හරියට රිකව වෙලයි ආවේ කියන එකට ආපස්සට. ඊට අමතරව දෙමෝපියෝ ඉදිරියේදීම උණ හැදිච්ච ළමෙක් නම් අපි උදේට උණ චෙක් කරනවා. ඒක අනිවාර්යෙන්ම සාමාන්‍ය උණ ප්‍රමාණය 36.5 ඉඳන් 37.5 වෙනකන් අතරතුරේද තියෙන්නේ කියන එකත් අපි බලනවා. නිකන් හරි ඒ වෙලාවෙ ඊට වඩා වැඩියෙන් තිබුණොත් අපි ළමයාව බාර ගන්න නැතුව ආපස්සට ගෙදර යවනවා තව දවසක්, එහෙම නැත්නම් පැය 24ක් ළමයාව හොඳින් නිරීක්ෂණය කරලා එවන්න කියන එක. ඒ තමයි අපි අපි දෙමෝපියන්ගෙන් දැනුවත් කරලා ඉල්ලන දේවල් උදේට ළමයාව ආපහු නැගලා ආවම. ඊට අමතරව දෙමෝපියන්ගෙන් අපි ප්‍රශ්න අහනවා උදේට බාර දෙනකොට ආපහු රැගෙනෙද්දි ළමයාට බෙහෙත් තියනවාද දෙන්න. එහෙම තියනවා නම් ඒකට අදාළ වාර්තා තියනවා දෙමෝපියෝ විසින් උදේට අස්සම් කරලා අපිට බෙහෙත් බාර දෙන විදි තියෙනවා. ඒ දේවල් ඔක්කොම හොයලා බලන්න ඕනේ. එහෙමත් නැත්නම් දරුවාට විශේෂ යමක් අද දවස් ඇතුළත වෙන්න ඕනේද, වැඩිපුර නිින්ද ඕනේද, එහෙමත් නැත්නම් කෑමේ වෙනසක් කරන්න ඕනේද, එහෙමත් නැත්නම් අද දවසේ වතුර වැඩිපුර දෙන්න ඕනේද, එළිය සෙල්ලම් කරන්න පුළුවන්ද බැරිද, ඔය දේවල් හැමදේම ළමයාගේ යටතේ අපි ලියාගෙන හැම එඩියුකේටර් කෙනෙක්ම දැනුවත් කරන්න ඕනේ දවස පුරාවට. කවුරු හෝ ළමයා බලා ගන්නා කෙනාට දවස පුරා. ඕව තමයි අපි කර අපේ එඩියුකේටර් කෙනෙක් විදිහට සුරකුම් මධ්‍යස්ථානය හරහා අපි කරන දේවල්.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ ළමා සුරකුම් මධ්‍යස්ථානවලදී විශේෂයෙන්ම මේ දිනවල ළමුන් අතර විෂබීජ පැතිරෙන ක්‍රම සහ එම විෂබීජ පැතිරීම වළක්වා ගත හැකි ක්‍රම පිළිබඳව මෙල්බන් නුවර ළමා සුරකුම් කළමනාකරණයක් සහ සම්බන්ධීකාරකවරියක් විදිහට කටයුතු කරන මෙනාෂා පෙරේරා මහත්මියත් සමග. ඔව් මෙනාෂා, දැන් අපි විෂබීජ පැතිරීම පිළිබඳව කතා බහ කරොත් එහෙම ළමුන් අතර බහුල වශයෙන් විෂබීජ පැතිරීම හැකි ක්‍රම මොනවාද?
ඔව් මදුර, අපි එහෙම ගත්තොත් වැඩිපුරම තියෙන්නේ ළමයි නිසියාකාරව નિયમિત පිරිසුදු වෙන ක්‍රියාකාරකම් හෝ ක්‍රියාමාර්ග භාවිතා නොකිරීම, එහෙමත් නැත්නම් දෙමෝපියන්ගේ නොසලකිරීමත්කම, වෙලාවට එන්නත් ලබා නොදීම, ওই වගේ දේවල් තමයි විශේෂයෙන්ම විසබීජ පැතිර යන්න තියෙන ක්‍රම ළමයින්ට ළමයි අතරේ. ඉතින් අපි දෙමෝපියන්ගෙන් ඉල්ලන ලොකුම දේ තමයි ළමයිව අපි පුරුදු කරනවා හා සමානම ගෙදරදිත් හොඳ පුරුදු කරන්න කියන එක, විෂබීජ පැතිරෙන එක වළක්වන්න.
ඔව් මෙනාෂ, දැන් ඒ විදිහට විෂබීජ පැතිරීම වළක්වීමට, ඒ වගේම ඒ විෂබීජ ළමුන්ගේ නිවෙස් වෙත ගෙන යාම වළක්වීමට ළමා සුරකුම් මධ්‍යස්ථාන තුලදී ළමුන් අනුගමනය කළ යුතු හොඳ පුරුදු පිළිබඳව අපි කතා බහ කළොත්,
අපි දරුවන්ට හැමතිස්සෙම කියන දෙයක් තමයි හොඳ පුරුදු අනුගමනය කරන්න දවස පුරාවටම කියලා. උදාහරණයකට ගත්තොත් හැම විටම අත සේදීම කෑමට පෙර හා පසු, එහෙමත් නැත්නම් වැසිකිළියාමෙන් පසු කුඩා දරුවෙක් නම්, ඒ කියන්නේ නැපි අඳින වයසේ දරුවෙක් නම් ඒ වයසේ සිටම දරුවව අත හෝදන්න පුරුදු කිරීම, එහෙම නැත්නම් දරුවව චේන්ජ් කරන්න ඉස්සෙල්ලා ඒ කරන ස්ථානය හොඳින් පිරිසිදු කිරීම, දරුවව තියන්න ඉස්සෙල්ලා තමුන්ගේ බෝතලෙන් විතරක් වතුර බොණ්ඩයි කියන එක, කාගෙවත් කෑම ෂෙයා කරන්න එපා කියන එක, ඔය වගේ පුරුදු අනිවාර්යෙන්ම දරුවන්ට පොඩි කාලේ පුරුදු කරන්න ඕනේ මේ විසබීජ පැතිරීම වළක්වන්න නම් මදුර.
හොඳයි, අපි අවසාන වශයෙන් ඔබෙන් දැනගන්නට කැමති, දැන් පොදුවේ ගත්තොත් එහෙම මේ ගිවිගෙන ශීත කාලයේදී ළමා සුරකුම් මධ්‍යස්ථාන වෙත එවන ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩා හොඳින් පවත්වාගෙන යාමට දෙමාපියන් විසින් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
ඒකෙදි මధుර අර මං ඉස්සෙල්ලා කිව්වා වගේම හොඳ පුරුදු තමයි පළවෙනි එක. අපි නමා සුරකින් මධ්‍යස්ථානයේදී පුරුදු කරන්නා වගේම ඒ අනුගමනය කරන හැම දෙයක්ම දරුවන්ට ගෙදරදිත් දෙමව්පියෝ පුරුදු කරන්න ඕනේ. හැමතිස්සෙම අත හොදා එහෙම පිරිසිදුව ඉන්න එකත්, નિયમિત වේලාවට එන්නත් ලබා දීමත් හුඟක් අම්මලා දැන් අමතක කරන දෙයක් තමයි ඒක පරක්කු වෙනවා. ඒ දේවල් නොකර එහෙම කරන්න නැතුව ඉන්න එකත් දරුවාට යම්කිසි ආකාරයකින් අසනීප තත්ත්වයක් පෙන්눔 කරනවා නම් නිකං හෝ ඒකෙදි gedara තියාගෙන පැය 24ක් දරුවා නිරීක්ෂණය කිරීම. ඒක තමයි හොඳම දේ. මේක මේ පැතිරිලා යන්නවත් දරුවට අමාරු නොවන විදිහටත් ගෙනියන්න මොකක්ම හෝ යම්කිසි වෙනසක් පෙන්눔 කරයි නම් ළමයාගේ පැය 24ක් ගෙදර තියන් නිරීක්ෂණය කිරීම. එහෙමත් නැත්නම් අද කාලේ දෙමහපියෝ ගොඩක් බිසි දෙමහපියෝ ඉන්නේ, දැන් නිවාඩු ගන්න අමාරුයි, අම්මයි තාත්තයි දෙන්නම වැඩ කරනවා, ලංකාවේ වගේ ආචිල සීයලා නැහැ ළමයි බලාගන්න. ඒ නිසා දෙමහපියෝ පුරුදු වෙලා ඉන්න අපිට ඇත්ත කියන්නේ නැතුව ළමයාව ගෙනල්ල බාර දීලා යන්නේක. ඉතින් අපි ඉල්ලන දේ තමයි එහෙම කියන්නේ කරන්නේ නැතුව උදේට ළමයා රැයට නිින්ද ගියේ නැත්තම්, එසේ එහෙම නැත්තම් ළමයාට එකපාරක් හරි නිින්දෙදි වමනේ ගියා නම්, එහෙමත් නැත්තම් ඩයරියා තිබුණා නම්, මොනම හරි වෙනසක් දරුවාගේ සාමාන්‍ය ජීවිතයට අමතර දෙයක් සිද්ධ වුණා නම් උදේට අපිව දැනුවත් කරන්න දරුවා බාර දෙන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම දෙයක් සිදු වුණා කියලා. එතකොට ළමයාට අසනීප තත්ත්වයක් වෙන්නත් කලින්, එහෙමත් නැත්නම් මේක පැතිරිලා යන්න කලින් අපි ළමයාව පුළුවන් තරම් ඔබ්සර්ව් කරලා තියාගන්නවා. දෙමව්පියන්ව දැනුවත් කිරීමකින් දැනුවත් කිරීමක් ඇතුව මේක මේ මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි මේ කාලේදී අපිට ළමයිව බාර දෙනකොට දෙමව්පියෝ විසින් අපිට ඇත්ත කියන එක, ළමයා මොන තත්ත්වයේද ඉන්නේ කියන එක. ඒ වෙනකොට
අපි කතා බහ කරමින් පසුයේ ළමා සුරකුම් මධ්‍යස්ථානවලදී ළමුන් අතර විෂබීජ පැතිරෙන ක්‍රම සහ එම විෂබීජ පැතිරීම වළක්වාගත හැකි ක්‍රම පිළිබඳව මෙල්බන් නුවර ළමා සුරකුම් කළමනාකරණයක් සහ සම්බන්ධීකාරකවරියක් විදිහට කටයුතු කරන මෙනාෂා පෙරේරා මහත්මියත් සමග. මෙනාෂා, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් අපිත් සමග බෙදා හදාගත්තාට. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මදුරේ.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.